ඕම් ශාන්ති. අද 2026 සැප්තැම්බර් මස 4 වෙනි දින උදෑසන මුරලි බාබ්දාදා මදුබනි. මුරලි සාරය සුමිහිරි දරුවනි, මෙම අසීමිත නාටකයේ වීර නළු නිලි චරිත ඇත්තේ පරමාත්ම පියාට නොවේ ඔබටයි. පරමාත්ම පියා ළඟ ඇත්තේ අපිරිසිදු අයව පිරිසිදු කිරීමේ කලාව පමණයි. ප්‍රශ්නය, බ්‍රහ්ම බාබාගේ පින්තූරයේ දුටු විට ඒ ප්‍රතික්ෂේප කරන අයට ඔබ පැහැදිලි කර දිය යුතු වැදගත් කරුණ කුමක්ද? පිළිතුර, ආරම්භයේ පටන් අවසානයේ දක්වාම චරිත කොටස රඟ දක්වන ජීවාත්ම සත්තාව ඔහු බව ඔවුනට පහදා දෙන්න. පරමාත්ම පියා ඇතුළු වන්නේ පළමු රජකුමරු වන ශ්‍රී ක්‍රිෂ්ණා උණු කෙනාගේ ශරීරයටයි. ඔහු ඔහුගේ අවසන් උපතේදී ඔහුට ඇතුළු වෙනවා. මෙය අපිරිසිදු ශරීරයක් වන නිසා එය පාරිශුද්ධ කළ යුතුයි. ඔහු පරමාත්ම දෙවියන් නොවේ. පරමාත්ම දෙවියන් සදා පාරිශුද්ධයි. ඔහු මෙම ශරීරයේ ආධාරය ගන්නවා. ගීතය, හද කැඩපතින් ඔබගේ මුහුණ බලන්න. ඕම් ශාන්ති. සාමය සොයමින් ඔය දරුවන් දොරින් දොර යමින් පිටින් එය සෙවිය යුතු නැති බව පරමාත්ම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. හත යෝගී සන්‍යාසිවරුන් සිතන්නේ තම දරුවා දරු පවුල් සමග ගෙවල්වල ජීවත් වෙමින් සිටින අතර සාමය සොයාගත නොහැකි නිසා අනිවාර්යයෙන්ම එය ලැබෙන්නේ වනගත වුණු විටයි කියායි. කෙසේ වෙතත් පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ ඔවුනට එහිදීවත් සාමය සොයාගත නොහැකි බවයි. මේ ගැන කතාවකුත් උපහැරණයකුත් තිබෙනවා. එකෝමත් එක රජ විසවක් තම ගෙල වටාම මාලය පැනඳගෙන සෑම තැනකම ඒ මාලය සෙව්වාලු. ඒ වගේ තමයි සාමයක් තිබෙන්නේ ඔබගේ ගෙල වටාමයි. ඇයි අතන මෙතන හොයන්නේ? පරමාත්ම පියා පැමිණ පැහැදිලි කර කියා දෙනවා, දරුවනි, ඔය ජීවාත්මයන්ගේ මුල්ම ධර්මතාවය සාමයයි. ඒ ශරීර ඔබ තම චරිත කොටස රඟපෑමට උපයෝගී කරගන්නා භෞතික ඉන්ද්‍රියනුයි. ජීවාත්මයත් අවිනාශී. ජීවාත්මයක් කිසිම විටක සාලවන්නේ නැහැ, කුඩා වන්නේත් නැහැ, විනාශ වන්නේත් නැහැ. ඔව්, ජීවාත්මයන් අපිරිසිදු වෙනවා. එම නිසා පාරිශුද්ධ කරවිය යුතුයි. ජීවාත්මයක් මුලදී පසු කලෙක තරුණයෙකුගේ ශරීරයක් දක්වා වර්ධනය වන කුඩා ශරීරයක් ලබනවා. පසුව එම ශරීරය දිගටම වර්ධනය වෙනවා. ජීවාත්මය අඛණ්ඩයි. ඔබ පළමුවෙන්ම ජීවාත්ම සත්තාව දැනගත යුතුයි. ජීවාත්මය වන මම නීතිඥවරයෙක් වෙමි. ජීව අවධානයට පත්වෙනවා කියන්නේ මෙයයි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා, දරුවනි, ඔබලා ශාරීරික අවධානයට පත්ව සිටිනවා. මෙන්න මේ නිසා තමයි ඔබ තමන් ශරීරයක් කියා සලකන්නේ. තමන් ජීවාත්මයන් බවත් ඒ ඔබගේ ශරීර බවත් ඔබට අමතක වෙනවා. ඔබම තමන්ට අවබෝධ කරගත යුතුයි. උපත් 84 ගන්නේ ජීවාත්මයයි. පරමාත්ම පියා දැන් පහදා කියනවා, බ්‍රාහ්මීන් වරුන් වී සිටින අය පසුව දේවතාවරුන් වෙනවා. සෑම කෙනෙක්ම උපත් 84ක් ගන්නේ නැහැ. ඇතැම් අය ආරම්භයේදීම පැමිණෙන අතර අනිත් පිරිස වසර 50කට 100කට පසුවත් පැමිණෙනවා. ඇතැම් අය උපත් 80ක් හෝ 82ක් ගනීවි. අනිත් අය තවත් උපත් ගණනක් ගනීවි. උපත් මිලියන 8.4ක් ගැන මිනිස්සු කතා කරනවා. එහෙම වෙලත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැතිව ඔවුන් තවත් කියනවා, දෙවියනුත් සෑම ගහක් ගලක් ගානීම සිටිනවා කියලා. පරමාත්ම දෙවියන් දැන් කියනවා, මම සිටින්නේ මානව ශරීරයක නොවේ. ඉතින් එහෙනම් මට සතෙක් ඇතුලේ ගලක් ඇතුලේ ඉන්න පුළුවන්ද? අංක 1 ජීවාත්මයේ අවසානයේ වන විට තමෝ ප්‍රදාන වන බව පරමාත්ම පියා පහදා දී තිබෙනවා. සාමාන්‍ය ශරීරයක උපත් ගණනාවක අවසානයේදී මම ඔබට ඇතුළු වන බව මමම ඔබට කියා තිබෙනවා. ඔහු සම්පූර්ණ උපත් 84ම ගෙන තිබෙන නිසා අනිවාර්යෙන්ම අපිරිසිදු වී ඇත. මේ කාලයේදී ඔබ පිරිසිදු විය නොහැකි. පරමාත්ම පියාම කියන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා අංක 1 පළමු රජ කුමරයි. පසු කලෙකදී ඔහු ශ්‍රී නාරායන වෙනවා. ඔහු වයස්ගත වන්නේ සම්පූර්ණ ආයු කාලයෙන් වසර 20ක් 25ක් පමණ තිබියදී. ඔහු වෙනුවෙන්වත් ඔබට මුළු උපත් 84 ගැනම කියන්න බැහැ. ශ්‍රී ක්‍රිෂ්ණා පළමු අංකයේ වන අතර තම විවාහයෙන් පසුව ඔහු නාරායන වෙනවා. කෙසේ වෙතත් දරුවන් ගිණුමක් තබාගත යුතුයි. වසර 5000ේදී මුළු උපත් 84ම ගන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා පමණක් බවයි කියන්නේ. පරමාත්ම පියා මේ සිට 5000 කියනවා. සෑම කල්පේතිකේන්දම මම ආරම්භයේ සිට අවසානයේ දක්වාම චරිත කොටසක් රඟ දක්වන කෙනාගේම ශරීරයට ඇතුළු වෙනවා. වෙන කිසිම කෙනෙකුගේ ශරීරයට මට ඇතුළු වන්න බැහැ. මෙම ගිනුම තිබෙනවා. බ්‍රහ්මා පළමු අංකයයි. මම වෙනත් කෙනෙකුගේ ශරීරයට ඇතුළු වන්නේ කෙසේද? බොහෝ අය ඔබගෙන් අසනවා, ඇයි පරමාත්ම දෙවියන් බ්‍රහ්මාගේ ශරීරයටම ඇතුළු වන්නේ? එම ගණනේ තිබෙනවා. මේවා තේරුම් ගත යුතු කරුණුයි. බ්‍රහ්මා මගින් ස්ථාපනය සිදුවන බව කියා තිබෙනවා. විෂ්ණු හෝ සංකර මගින් ස්ථාපනය සිදුවන්නේ නැහැ. එය වෙන කිසිම කෙනෙකුගේ කාර්යභාරය නොවේ. මිනිස්සු නිර්මාණකරුවෝ දන්නේත් නැහැ. නිර්මාණය ගැන දන්නේත් නැහැ. මෙයත් නාටකයේ තීරණය වුණු දෙයකි. කල්තලාම තීරණය වුණු දේ සිදුවෙනවා. ඉතින් එසේනම් මැයි කිසිම දෙයක් ගැන කරදර වෙන්නේ? එය අදාළ වන්නේ මේටයි. සිදුවිය යුතු සෑම දෙයක්ම සිදුවන අතර එහි කිසිම දෙයක් වෙනස් කළද නොහැකි. අද සිදුවන සෑම දෙයක්ම වසර 5000කට පසුවත් සිදුවේවි. ඕනෑම දෙයක් දුටු විට එය අලුත් දෙයක් නොවේ. වසර 5000කට පෙරදීත් එහෙම සිදුවුණා කියා කියන්න පැහැදිලිව මේ ලියා තබන් මිනිසුන්ට ඒ ගැන අහන්න ඉඩ හරින්න. මෙසේ ලිවීමේ වැරැද්දක් නැහැ. මෙම යුද්ධයත් මීට පෙරත් සිදු වුණා. එය අලුත් දෙයක් නොවේ. මහාභාරත යුද්ධය වසර 5000කට පෙර සිදු වුණා. ක්‍රිස්තියානුනුත් පැමිණ භාරත රාජ්‍යය උදුරා ගත්තා. ඒක අලුත් දෙයක් නොවේ. ඊළඟ කල්පයේදී ඒ ආකාරයෙන්ම සිදු වේවි. ලෝක ඉතිහාසය හා භූගෝලය නැවතත් කරකැවේවි. ආදි සනාතන දේවි දේවතා ධර්මය නැවත ස්ථාපනය වෙමින් පවතිනවා. මුළු උපත් 84ම ගත් අය පළමු අංකයේ ලක්ෂ්මී හා නාරායන වේවි. පරමාත්ම පියා පමණයි මේ රහස් සියල්ල ගැන කියා දෙන්නේ. පරමාත්ම පියා කියනවා, මම මානව ලෝක ගසෙහි බීජයයි. මේ හඳුන්වන්නේ උඩ යට පෙරළුණු ගසක් වශයෙනි. මෙම කල්ප ගසෙහි කාලය වසර 5000කි. ස්වස්තිකයේ සමාන කොටස් 4කට බෙදී තිබෙනවා. ඔබ දැක ඇති. යුග සියල්ල සමයි. කිසිම වෙනසක් තිබිය නොහැකි. පරමාත්ම පියා පහදා කියනවා, ලෝකයේ සිදුවන දේ දෙස බලන්න. පිරිසක් හඳට යනවා. පිරිසක් ගින්දර මත වතුර මත ඇවිදීමට ඉගෙන ගන්නවා. ඒ සියල්ල නිශ්චලයි. ඒ කිසිවකින් කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. මිනිසුන්ට පාරිශුද්ධ වීම හෝ මුත්‍ය හෝ ජීවන මුත්‍යයට යා හැකි වන්නේ නැහැ. ඔවුන් මොනවා කළත් ආපසු නිවහන කරා යා නොහැකි. ඇතැම් අයට තමන්ගේ ගෙදරත් අමතක වෙලා, පරමාත්ම පියාගේ ගෙදරත් අමතක වෙලා, ජීවාත්මයන්ට තමන්ව අමතක වී ශාරීරික අවධානයට ලක් වෙලා, මිනිසු දේවාලවලට ගිහින් ඔබලා සියලු ගුණ පිරි අය වුවත් අප පවකාරයනුයි කියා දුක් ගැනවිලි කියනවා. ඔවුන් තමන්ව අපහාසයට ලක් කරගන්නවා. පරමාත්ම පියා කිසිදු විටක වන්දනාකරුවෙක් වන්නේ නැහැ. දෙවනුම සංකර් පවා වන්දනීයයි කියා ඔබ කියාවි. ඔහුත් කවදාවත් වන්දනාකරුවෙක් වන්නේ නැහැ. ඔහුට මෙහි චරිත කොටසක් නැහැ. මෙම වේදිකාවේ චරිත රඟපෑමට වන්ද ඇත්තේ බ්‍රහ්මා හා විෂ්ණුට පමණයි. බ්‍රහ්මා හා විෂ්ණු රඟපානා චරිත කොටස්ගෙන් ලෝකයේ සිටින වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කිව්වත් එයයි අර්ථය කුමක්දැයි යන්න ඔවුන්ට තේරෙන්නේ නැහැ. බ්‍රහ්මා මගින් වන ස්ථාපනය ගැන කතා කළත් එය ස්ථාපනය කරවන කෙනාගේ රූපයක් නැහැ. කටින් එසේ කීවත් ඔහු සිටින්නේ කොහෙද? ශිවා කවුදයි කියා ඔවුන් දන්නේ නැහැ. ජීවාත්මයන් ගැන ඔවුන් කියනවා අරුම පුදුම තරුකාවක් නළල මැදේ දිතුලනවා කියා. ජීවාත්මේ වන මම අවිනාශී. මේ ශරීරය විනාශවන සුළුයි. තමන් උපත් කීයක් ගන්නවාදයි කියා ඔවුන් දන්නේ නැහැ. මිනිසු සිටින්නේ විශාල දුකකින්. ඒ නිසා අනේ දෙවි පියාණනි කියා කන්නලව් කරනවා. දුක් විඳින්න පටන් ගත් දින පටන් ඔවුන් සිටියේ කන්නලව් කරමිනුයි. භාරතේ පුරා රාවණ රාජ්‍ය ආරම්භ වූ විට අනිකුත් ආගම් තුල රාවණ රාජ්‍ය නොතිබෙනු බව පහදා දී තිබෙනවා. නැහැ, ඔවුනුත් තම තමන්ගේ කාලවලදී ආගම් තුල රාවණ රාජ්‍ය නොතිබුණු බව පහදා දී තිබෙනවා. නැහැ, ඔවුනුත් තම තමන්ගේ කාලවලදී සතෝ රජෝ හා තමෝ කාලපසු කරේ හයුතුයි. මෙම කතාන්දරය භාරතයේ මත පදනම් වූවකි. ඒවා අතරමැදි කතායි. පරමාත්ම පියා අතරමැදිදී පැමිණෙනවා. භාරතයේ තමෝ ප්‍රධාන වුණු විට මුළු වෘක්ෂයම තමෝ ප්‍රධාන වෙනවා. ඒ සෑම කෙනෙක්ම සතුටත් දුකත් සිඳිය යුතුයි. ගසෙහි මතුවන අලුත් කොළ ඉතාමත් අලංකාරයි. අලුත් දේවා සතෝ රජෝ හා තමෝ මට්ටමට පසු කර යා යුතුයි. අවසානයේදී පැමිණ අයට යම් ගෞරවයක් පිදෙනවා. ඔවුන් එක් උපතකදීම සතෝ රජෝ හා තමෝ මට්ටම් ගෙවා දමනවා. නමුත් ඔවුන්ගේ කිසිම වටිනාකමක් නැහැ. වීරයෙකුගේ හෝ වීරවරියකගේ චරිතයක් රඟ දක්වන්නෙකුට වටිනාකමක් තිබෙනවා. බාබාම පමණක් වීර චරිතය රඟ දක්වනවා නොවේ. බාබාට එසේ කියන්න බැහැ. ඔහු පැමිණ අපිරිසිදු අයව පාරිශුද්ධ කරවනවා. ඔහු අපිරිසිදු වන්නේ නැහැ. ඔබලා අපිරිසිදු බවින් පාරිශුද්ධ වීමට උත්සාහ දරනවා. රාජයෝගාවේ ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ රජදහන දිනා ගත්තා. දැන් ඔබ නැවතත් වතාවක් ඒ දිනා ගනිමින් සිටිනවා. බාබා කියනවා මම රාජ්‍යයක් පාලනය කරන්නේ නැහැ. නමුත් මම ඔබලාව රජවරුන්ගේ රජවරුන් බවට පත් කරවනවා. ලෝකයේ සිටින අය නොයෙකුත් දේ කියනවා. දෙවියන් කතා කරයි. මම ඔබලාව රජවරුන්ගේ රජවරුන් බවට පත් කරවනවා. කෙසේ වෙතත් ඔවුන්ටම මෙහි අරුත වැටෙන්නේ නැහැ. ඒ නිසා තවත් කෙනෙකුට පහදා දිය හැකි වන්නේ නැහැ. දෙවියන් කතා කළා නම් අනිවාර්යෙන්ම එන්න ඇති. අහෝ දරුවන් කියා කියන්න ඇති. ශිව ජයන්තියත් ශිවරාත්‍රියත් සමරන්නේ ආදරණීය ජනතාව පමණයි. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරත දේශයට පමණයි. අවිනාශී දේශය වන්නේ භාරතයේම පමණයි. එහි වර්ණාම ඉතාමත් ශ්‍රේෂ්ඨයි. පරමාත්ම පියාගේ වර්ණාව අපරිමිත වන්දනාවක් සේ භාරතයේ වර්ණාවත් අපරිමිතයි. භාරතයට පැමිණ සෑම මානව ජීවාත්මයකටම විමුක්තිය දානය කරන්නේ පරමාත්ම පියා පමණයි. ඔහු සෑම කෙනෙකුටම සතුට දෙනවා. ඔහුගේ ජන්ම භූමිය භාරතයයි. භාරතයේ පෞරාණික දේශයයි. පරමාත්ම දෙවියන් රාජෝගාව උගන්වන අතර ඔහු පැමිණෙන්නේ භාරතයටම පමණයි. කෙසේ වෙතත් දෙවියන් වන්නේ ක්‍රිෂ්ණයි කියා ඔවුන් කියන නිසා අර කෙනාගේ ගුණ වර්ණාව සැඟවී ගිහින් දෙවියන් කියා සිටින්නේ එකම එක කෙනායි. සත්ගුරු කියන්නේ ඔහුටම පමණයි. තවත් ගුරුන් රාශියක් සිටිනවා. ඔබට යම් ව්‍යාපාරයක් ගැන කියා දෙන කෙනෙක් ගුරු කෙනෙක්. මේ දිනවල මිනිස්සු සෑම කෙනෙක්ම අවතාරයි කියා සලකනවා. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන් මුළුමනින්ම අපිරිසුදු වුණු විට බාබා පැමිණ අපව පාරිශුද්ධ කරවන්නේයි කියා කන්නලව් කරනවා. අමරණීයත්වයේ කතාව ඔබට කියා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. ඔබ උපත් 84 චක්‍රය වටා ගියේ කෙසේද යන්න ඔබගේ සිහියේ තිබෙනවා. පළමු උපත හොඳ වන අතර පසුව ඔබලා පහළට බසින්න පටන් ගන්නවා. ලෝකයත් පරිහානියට ඇද වැටෙනවා. මිනිසුන්ගේ බුද්ධිය සතෝ රජෝ තමෝ වෙනවා. ස්වර්ණිම යුගයේ පටන් කලාවන් සියල්ල ටිකෙන් ටික පහළට බසින්න පටන් ගන්නවා. ආරෝහණ හා අවරෝහණ යුග කියා තිබෙන බව කියත් කියා තිබෙනවා. සෑම කෙනෙකුටම යහපත සැලසෙන්නේ ඔබ නිසායි. සෑම කෙනෙකුටම විමුක්තිය ධාරණය කරන්නේ එකම එක පරමාත්ම පියායි. ඒ ගුරුන් කරන්නේ ග්‍රන්ථ කියවීම පමණයි. ඒවා අසා ඇවිත් ඔබලා පහළටම ඇදගෙන වැටිලා අසීමිත පියා පැමිණ ඔය දරුවන්ගෙන් අහනවා, මම ඔබලාව ඉතාමත් ධනවත් කෙරෙව්වා. දියමන්ති මුතුමැණික් ඔබවා මාලිගා තනා දුන්නා. ඒ සියල්ල සිදු වූයේ කුමක්ද? ලෞකික පියෙක් තම දරුවන්ට මුදල් දුන් පසු ඔවුන් ඒවා අපතේ හැරියා නම් ඒ මුදල සියල්ල නාස්ති කරගත්තේ කෙසේදයි කියා ඔහු අසාවි. දරුවන් ළඟ මුදල් තිබෙන විට ඔවුන් ඒවා අනවශ්‍ය ලෙස වියදම් කරනවා. පියා ධර්මානුකූල ජීවිතයක් විය හැකි. නමුත් ඔහුගේ දරුවන් පිටරටවලට ගොස් මුදල් සිය දහස් ගණනින් අපතේ හලවිට ඔහුටත් කිසිවක් කර කියාගත නොහැකි වෙනවා. දරුවන්ට අතහැර දමා යන්නත් බැහැ. බූදල සීයාගේ බූදලය වන නිසා. නමුත් ඔහු ඇතුළාන්තයෙන් දැවෙනවා. තම පියා මියගිය විට ඇතැම් දරුවන් ඉතාමත් දුෂ්ටයින් වී මාස 12කින් ඒ මුළු ධනස්කන්ධයේම නැති නාස්ති කර දමනවා. ඒ සිටින සීමිත කරුණක්. මෙහිදී මේ අසීමිත කරුණක්. අසීමිත පරමාත්ම පියා කියනවා, ඔබලා එතරම් ධනවත් ලෝකපාලකවරුණු සිටියා. ඉතින් බංකොලොත් වූයේ කෙසේද? ඒ ධනයෙන් මොනවාද කළේ? පරමාත්ම පියා තම දරුවන්ගෙන් අසාවි, මම භාරතීය ඉතාමත් ධනවත් රාජ්‍යයක් කළා. ඒ ධනස්කන්ධය කොහෙද ගියේ? ඔය දරුවන්ට සියල්ල පහදා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. භක්ති මාර්ගයේදී ඔබ විශාල මුදලක් වියදම් කරනවා. ග්‍රන්ථ පොත්පත් ආදිය මහත් විශාල මුදලක් වියදම් කරනවා. හිස නම නමා මග ගිහින්ම එය ගෙවිලා ගිහින් ඒ මුළු ධනයම ඔබට අහිමි වුණා. නාටකය මෙයයි. මම ඔබව ධනවත් කරවන අතර පසුව රාවණ ඔබව දුගී දුප්පත් කරවලා. පරමාත්ම පියා මෙහි පැහැදිලි කරන්නේ භාරතීය ජනතාවට පමණයි. භාරතයේ පමණයි රන්කුරුල් එක්ව සිටියේ. එහි තිබුණු මහා ධනස්කන්ධය අන් ආගම්වල අය පැමිණ පැහැර ගත්තා. භාරතීය කොහොම තිබෙන්න ඇද්දයි කියා මදක් සිතන්න. මෙම නාටකය කල්තබාම තීරණය වූවකි. දෙව්ලොව ලෙස තිබුණු භාරතීය දැන් අපාය වෙලා. දැන් මෙය අපාය වන නිසා තමයි බාබා දැන් සිටින සෑම කෙනෙක්ම අපිරිසිදු බව ඕනෑම කෙනෙකුට ඒත්තු ගැන්වීමට ඉනි මඟ පෙන්වන පින්තූරය නිර්මාණය කරවාගෙන තිබෙන්නේ. කුඩා දරුවන්ට පින්තූර පෙන්වා පැහැදිලි කරනවා. පින්තූර නැතුව දරුවන් කිසිවක් තේරුම් ගන්නේ කෙසේද? අපිරිසිදු අය පාරිශුද්ධ කරවීමේ පහසු මඟ ඔබට කියා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. පහසුම දෙයත් එය වන අතර අපහසුම දෙයත් එයමයි. සන්නම යුගයේදී ඔබලා සිටින්නේ ජීවාත්ම අවධානයනුයි. ශරීරය දැන් මහලු වී ඇති නිසා දැන්නේ අතහැර අලු ශරීරයක් ගත යුතු බව ජීවාත්මය අවබෝධ කරගන්නවා. එය හරියට තමන් ඊළඟට පත්වෙන්න යන දරුවාව දකිනවා වගේ ඔබ පැරණි සම අතහැර දමා යනවා. මෙහි එක්කෙනෙක් මිය ගිය විට මිනිසු අඬ අඬ මලබෙර වාදනය කිරීමටත් පිරිසක් කුලියට ගන්නවා. සල්නමේ යුගයේදී ඔවුන් හරිම සතුටින් එක් ශරීරයක් හලා දමා තවත් එකක් ගන්නවා. එහිදී ඔවුන් එය ඉහලින්ම සමරනවා. නමුත් මෙහි ඇත්තේ දුකමයි. කෙනෙක් මිය ගිය විට ඔහු ස්වර්ගස්ත වෙලායි කියා කියනවා. ඉන් අදහස් වන්නේ ඔහු ඉඳ තිබෙන්නේ අපායේ බවයි. ඔබලා දැන් ස්වර්ගස්ත වාසීන් වීමට උත්සාහ දරමින් සිටිනවා. පරමාත්ම පියා ඔබලාව දෙව්ලොව වාසීන් කරවනවා. පරමාත්ම පියා ඔබට ජීවන මුක්තිය දානය කිරීමට පැමිණෙනවා. ඔහු ඔබව රාවණ බන්ධනයෙන් මුදවාගෙන ජීවන මුක්තිය දානය කරනවා. පරමාත්ම පියා කියනවා, මම හරියටම මීට පෙර කල්පයේ කළ ආකාරයෙන්ම පැමිණ ඔබව රාජයෝගාව උගන්වනවා. මම සෑම කල්පයකදීම මාගේ ශරීරයට ඇතුළු වනවා. ඔබ අනිවාර්යෙන්ම බ්‍රාහ්මීන්වරුන් විය යුතුයි. යාගයකට බ්‍රාහ්මීන්වරුන් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙම අශ්වයෙන් බිල්ලට දෙන අවිනාශී ඥාන යාගයයි. මෙම රතය අශ්වය කියා හඳුන්වනවා. සෑම අයෙක්ම එනම් සෑම ශරීරයක්ම මෙම ගින්නට බිලිවීමටයි යන්නේ. ජීවාත්මයන් බිලිදිය නොහැකි. ජීවාත්මයන් තම ගිනුම් අවසන් කළ පසු ආපසු ගිහින් නැවතත් සෑම කෙනෙකුගේම චරිත අලුතින් ඇරඹෙනවා. ඉතිහාසය හා භූගෝලය නැවත කැරකැවීම කියන්නේ මෙයයි. නව ලෝකයේ ස්ථාපනය කර පැරණි ලෝකයේ විනාශ කර දැමීමට පරමාත්ම පියා පැමිණෙනවා. ග්‍රන්ථවල සඳහන් කර තිබෙන්නේ මෙම මහා භාරත යුද්ධයමයි. දෙව්ලොව දොරටු විවරවන්නේ මෙම යුද්ධයෙන් බව ඔබට පැහැදිලි කර කියා දිය යුතුයි. මෙන්න මේ නිසා තමයි මේ ග්‍රන්ථවල සඳහන් කර තිබෙන්නේ. අච්චා සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප්, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණී සඳහා සාරාංශයේ අංක 1. අතීතයේ දේ සම්බන්ධයෙන් කරදර වෙන්න එපා. ඒ කිසිවක් අලුත් දෙයක් නොවන ලෙස සැලකමින් සිදු වුණු සෑම දෙයක්ම අමතක කර දමන්න. අංක 2. ඔබගේ කය, මනස, ධන සියල්ල අශ්වයා බිල්ලට දෙන මෙම යාගයට බිලිදී ඒ සියල්ල නිසි ලෙස පරිහරණය කරන්න. මෙම අවසන් උපතේදී පූර්ණ පාරිශුද්ධත්වය ලබා ගැනීමට උත්සාහ දරන්න. වරදානය, ඔබ නිරන්තරයෙන් බලවත් වී ප්‍රගතිය ලැබීමේ මගක් ලෙස ඔබගේ ගෘහය පත්කිරීම සඳහා ඔබගේ උතුම් ආකල්පය භාවිතා කරත්වා. විස්තර කරනවා, ගෘහයක ඔබ පළමුව පිවිතුරු හෝ අපවිත්‍ර වන්නේ ඔබගේ ආකල්පේනි. ඔබ සෑම විටම ඔබගේ ආකල්පය ඒකායන පියාට සම්බන්ධ කරන්නේ නම් ඔහු ඔබ ඒකායන පියාට හැර වෙනත් කිසිවෙකුට අයත් නොවන්නේ නම් ඔබට එවන් උතුම් ආකල්පයක් ඇත්නම් එවිට ඔබගේ ගෘහය ඔබට ප්‍රගතිය ලබා ගැනීමට මඟක් වෙයි. ඔබගේ ආකල්පය ශ්‍රේෂ්ඨ නම් එවිට එයට දඟකාර විය නොහැක. එවන් උසස් ආකල්පයකින් ප්‍රගතිය ලබා ගැනීමෙන් ඔබ පහසුවෙන් මුක්තිය සහ ජීවන මුක්තිය ලැබේවි. සියලු පැමිණිලිව එවිට සම්පූර්ණ වෙයි. පාඩේ, සිහිනෙන් ඔබගේ පවිත්‍රත්වය සැලෙන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔබගේ විශ්වාසයේ අත්තිවාරම දුර්වල බවයි. අව්‍යක්ත සංඥාව. මේ මාසයේ නියමිත මාතෘකාව දැන් ඔබගේ දාන ප්‍රතිස්වරූපය හෙළිදරව් කරන්න. අදට නියමිත කරුණ ඔය දිදුලන තාරකා හිරු සහ සඳමින් ඔබගේ අංග සම්පූර්ණ ස්ථිතියට ළඟා වූ විට එනම් මාස්ටර් දානපතියෙකුගේ ස්ථිතියේ ඔබ ස්ථාවර වූ විට සැරිසරන සොයමින් සිටින ජීවාත්ම යමක් ලබා ගැනීමට සහ ඔබ මුණ ගැසීමට විගසින් ඔබ වෙතට පැමිණි. ඒ සියලුම ජීවාත්මයන්ට තත්පරයකදී පියාගෙන් මුක්තියට සහ ජීවන මුක්තියට අයිතියක් හිමි කර ගැනීමට මඟ පෑදීම සඳහා ඔය සියලු දෙනාට සීඝ්‍ර වේගයකින් සේවය කිරීමට සිදුවේ. ඕම් ශාන්ති.